ගරු චාමර සම්පත්දසනායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනේ කාර්ක සභා සභාපතිතුමියනි, අද මේ සත්ව හිංසා පනත සහ ජල සම්පාදන පනත, මම පනත ගැන ලාල්කාන්ත ඇමතුමා ගැන පනත, හොඳ පනතක්, ඒ ගැන මම වැඩි කතා කරන්නේ. නමුත් අද රටේ අපි ජාතිවාදීව කවුරුත් හිතන්න එපා. අපි සිංහල බෞද්ධ අය තමයි, හැම ජාතියක්ම ජීවත් වෙනවා. නමුත් අපිටත් තියෙනවා ප්‍රශ්න. මොකද හේතුව, පාස්කු ප්‍රහාරය සිංහල මුස්ලිම් අන්තවාදීන් තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව මුස්ලිම් අන්තවාදීන් කර, මුස්ලිම් ජනතාව නෙවෙයි අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් තමයි කරේ. නමුත් දැන් ඒක මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් කරේ නැති විදිහට තමයි අද තත්ත්වය. මොකද හේතුව, මුස්ලිම් අන්තවාදීන් නෙවෙයි කළ තියෙන්නේ දැන් සිංහල අන්තවාදී. මොකද සිංහල අන්තවාදීන් කරා කියලා තමයි දැන් අපිට පේන්නේ, සිංහල අන්තවාදීන් තමයි කළ තියෙන්නේ. ඒක ඉතින් අපි හැමදාම මේක, අපි සිංහල බෞද්ධ ජනතාවට මේක උරුමයක් වෙලා තිනවා. පෘතුගීසින් ගැහුවා, ලන්දේසින් ගැහුවා, ඉංග්‍රීසින් ගැහුවා, ඊට පස්සේ එල්ටීටී ගැහුවා, දැන් ජේවීපී ගහනවා. මොකද හේතුව තමයි පූජිත ජයසුන්දරයි හේමසිරි ප්‍රනාන්දුයි තමයි 300ම මරලා තියෙන්නේ, බෝම්බ පත්තු කරගෙන තියෙන්නේ තේ දෙන්න. ඇයි දැන් ඊබ්‍රාහිම්ලා, ඊබ්‍රාහිම් මැරිච්ච පුතාලා දෙන්නගේ ඊබ්‍රාහිම්ට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. ඇතුලේ ඉන්නේ පූජිත ජයසුන්දරටයි හේමසිරිටයි 1600ක නඩු තීන්දුවක් ලැබිලා තියෙනවා. හැබැයි දැන් තියෙන්නේ එකයි ආණ්ඩුව, ඒකෙන් ජනප්‍රිය වෙනවා නම් තවත් එකක් තියෙනවා ආණ්ඩුවට ජනප්‍රිය වෙන්න, ජනාධිපතිතුමාට පුළුවන් අස්සනක් ගහලා එල්ලන්න කියන්න. මොකද එච්චරයි නේ මිනිස්සු දෙන්නට ඉතුරු වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාගේ අස්සන ගැහුවා නම් එල්ලන්න කියලා, ඒකත් ඒ එල්ලන එකත් කරා නම් ඒ මිනිස්සු දෙන්නට අය එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඉතින් මේවා දිහා බැලුවම අද නැගෙනහිර ආඥාපති, ඒ වෙලාවේ හිටපු ආඥාපතිතුමා මෙහෙ ආරස්සක ඇමති, ඒ වගේම ශානි මේ සිද්ධියේ ඉන්නවා අද CID එකේ ඩිරෙක්ටර්, රවි සෙනරත්න සාමයේ නීතිය සාමයේ පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්. එහෙම බැලුවම මේ ඔක්කොම ඇතුලේ ඉන්න ඕන මිනිස්සු, එළියේ ඉන්න ඕන, එළියේ ඉන්නවා, එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ ඉන්නවා. මේක හැමතැනම මේ බන්ධනාගාරයට ගියාම වෙනවා. කැරම් බෝඩ් බෙදවෝ, කැරම් බෝඩ් වලට යෝජනාගෙන මිනිහා ඇමරිකාවේ කැරම් බෝඩ් බෙදපු මිනිස්සු හිරේ. ඒ වගේම ඉලුප්පිටිය රාජ්‍ය නිලධාරියා හිරේ, මහමොලකරු එළියේ. ආණ්ඩුව හිතනවා නම් අපි හිරේ දැම්ම මිනිස්සු හිරේ දැම්ම කියලා, දූෂිතෝ හිරේ දැම්ම කොහොම දූෂිතෝනේ හිරේ ඉන්නේ, හිරේ ඉන්න ඕන මිනිස්සු එළියේ, ඉලුප්පිටියේ හිරේ, අනිත් මිනිස්සු මහමොලකරු එළියේ. ඒ විතරක් නෙවෙයි, පීදිසානායක ජනාධිපති ලේකම් කෙනෙක් හිටියා, පීදිසානායක ඇතුලේ කොපිසොප් එකේ සල්ලි ගන්න හිටපු මිනිස්සු එළියේ. සල්ලි දෙනකොට අහුවෙන්නේ නැහැ. පීදිසානායක ඇතුලේ කොපිසොප් එකෙන් මාරු වෙච්ච මිනිස්සු එළියේ. අන්න ඕක තමයි අද ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් අපි මේ හරියට දැන් කරනවා, අපි හිරේ දානවා, හරි කිව්වට ඒක වෙලා නැහැ. ඒකම කියන්න ඕන, සිංහල බෞද්ධ ගැන කතා කරලා මම කුරුණෑගල රැස්වීමක කිව්වා කාදිනල්තුමාට, හිටපු අමුදාපතිතුමා කාලය දීර්ඝ කරන්න පළතුරු වට්ටියක් අරන් ගියා කියලා ලාල්කාන්ත ඇමතුමා. ඊට පස්සේ කාදිනල්තුමා කිව්වා මට විරුද්ධව නඩුවක් දානවා. හැබැයි මට නඩු දැම්මට කමන්නේ, මම සාධාරණ ඉෂ්ට කරා. දැන් පත් වෙච්ච හමුදාපති, සිංහල බෞද්ධ හමුදාපති කෙනෙක් පත්ුනේ, මම ඒ කතාව එදා කියපු හින්දා ඒ හමුදාපතිතුමාට ඒ අවස්ථාව ලැබුණා. ඒ හමුදාපතිතුමා අද අලුත් හමුදාපති කෙනෙක් රටේ පත් වුණා. ආණ්ඩුව නැත්තම් ඒකෙත් ගා ගන්නවා කියන්නේ සිංහලෙන් කියනවා නම් ගා ගන්නවා කියන්නේ අසූචිය නෙමෙයි, මම කියන්නේ පී, දෙමළෙන් කියනවා පී ගා ගන්නවා. ඒක හින්දා එයා හමුදාපතිටත් ඒ අවස්ථාව හම්බුණා, නැත්තම් ඒ හමුදාපතිට හම්බෙන්නේ නැහැ. ජනවාරි වෙනකන් දීර්ඝ, පෙබරවාරි වෙනකන් දීර්ඝ කළ තිබෙන මාසයක් ඒ හමුදාපතිතුමා සැප්තැම්බර් ඔය දැන්පත් වෙච්ච හමුදාපතිතුමාට සැප්තැම්බර් එළියට යන්න වෙනවා. ඉතින් ඒකත් මම මේ වෙලාවේදී කියනවා. ඊළඟ එක තමයි අපේ අධිකරණ ඇමතිතුමා කියනවා අපේ අග්‍රමිනිෂකාරතුමාගේ අවුරුදු දෙක දීර්ඝ කිරීම. අග්‍රමිනිෂකාරතුමාට 65යි. හැබැයි අපේ අධිකරණ ඇමතිතුමාට 54යි. අධිකරණ ඇමතිතුමා කියනවා වයසට යනකොටලු කාර්යාත්මක වෙන්නේ ලාල්කාන්ත ඇමතිතුමා, වයසට යනකොටලු හොඳට මේ පළපුරුද්ද ඇති වෙන්නේ. මම හිතනවා මේ 54යිනේ අධිකරණ ඇමතිතුමාට තියෙන හොඳ වැඩක් කරන්න. ඔය විවස්ථා සංශෝධනය ගේන්න ඌමනාවක් නැහැ. විවස්ථා සංශෝධනය කරලා ඔය හාමුදුරුවරු හම්බෙන්න ගිහින් මේ රටේ මිනිස්සුන් දැනුවත් කරන්න ඕනේ. එකයි තියෙන්නේ, මොකද්ද? ජාතික ලැයිස්තුවේ කෙනෙක් අයින් කරලා ඉවරලා පත්මන් සූරසේන ගේන්න පාර්ලිමේන්තුවට, පත්මන් සූරසේන අධිකරණ ඇමති කරලා අධිකරණ පත්මන් සූරසේන අධිකරණ ඇමති කරවලා ඉවර වෙලා අපේ ඇමතුමා වෙන අමාත්‍යංශයක් ගන්න. මොකද දැන් කාර්යයත්සක වැඩ කරන්න බැරි නෑ. එතකොට මං හිතන්නේ පත්මන් සූරසේන ඉස්සරහ පුටුවේ අධිකරණ ඇමති වුණා නම් එයාට බන්ධනා. දැන් මෙයා අසාර්ථකයිනේ බන්ධනාගාරෙත්. එතකොට බන්ධනාගාරෙත් බලයි නඩු ඉක්මනට කතා කරයි. දැන් මේ කියනවා නඩු නඩු ගැන කියනවා නඩු ඉක්මනට ගේන්න බැරිලු කාර්යස්සමක නැල්ලු. පත්මන් සූරසේන මහත්තයා ගෙනාව නම් අධිකරණ ඇමතිකමට ඊට ඉක්මනට නඩු ටික කතා කරලා බන්ධනාගාරෙත් බලාගෙන ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන් නේද? ඉතින් එහෙම දෙයක් කරන්න තියෙද්දි ඕක කරන්න යන්නේ ඇත්ත කතාව පත්මන් සූරසේන මහත්තයාගේ කාලය දීර්ඝ කරන්න තමයි අවුරුදු දෙකකට ආණ්ඩුව මහන්සි වෙන්නේ. ආණ්ඩුව ඒකට මහන්සි වෙන අතරේ බැලුවා ඒකට විරෝධතා එනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනිත් විනිසුරුවරු අභියාචන අධිකරණයේ අනිත් විනිසුරුවරු ඊළඟට අනිත් උසාවියලිනුත් තාමකෝ අනිත් විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කරනවා කියලා. ඒ ඔක්කොටම වැඩිය හොඳයි 23 වෙනි විවස්ථා සංශෝධනයේට වැඩිය හොඳයිනේ. අර වැඩේ කරලා තිබ්බනම් හරි සාර්ථකයිනේ. මොකද එතකොට මෙයා අධිකරණ ඇමති ඉන්න අධිකරණ ඇමතිතුමාට අවුරුදු 54 එයා කාර්යශූර නැති හින්දානේ එයා කියන්නේ අවුරුදු 65 67 වෙනකොට වැඩ කරන්න පුළුවන් පළපුරුද්ද තියනවා කියලා. මම හිතනවා පත්මන් සූරසේන අධිකරණ ඇමති කරා. මොකද ඕගොල්ලෝගේ ඉන්නවනේ ඕනතරම් ජාතික ලැස්තුවේ එක්කෙනෙකුට අයින් වෙලා අරයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මෙයා වෙන අමාත්‍යංශයක් දීලා කරා නම් මේක සැහැඬ වටිනවා. දැන් මේ මම එක සිද්ධියක් කියන්නම්. දැන් මේ සහරාංගේ කේස් එකේ මාවනැල්ලේ බෝම්බ මාවනැල්ලේ බුදු පිළිම කැඩුවා. හැබැයි මාවනැල්ලේ බුදු පිළිම කඩනකොට ඒක අල්ලලා දෙන්නේ මුස්ලිම් මිනිහෙක්. මේම සහරාංගලා බුදු පිළිම කැඩුවා කියලා තස්ලිම් කියන මුස්ලිම් දරුවට වෙඩි තිබ්බා. ඉස්පිරිතාලේට ඇවිල්ලා වෙඩි තිබ්බා සහරාංගේ කල්ලියෙ. දැන් ඒ ළමයා ඔළුව අතපය පණ නැතුව ඒ ළමයාට වන්දියක් අවුරුදු දෙන්නේ. ඒ බුදු පිළිම කඩපු එක ගැන අල්ලලා දීපු මිනිහා ගැන කවුරුත් හොයන්නේ බලන්නේ. දැන් තස්ලිම් ඉන්නවා පැත්තක් පණ නැහැ ඇවිදින්න බෑ ඔළුවෙන් ඔළුවට වෙඩි වැදිලා කකුල් වලට වෙඩි වැදිලා තස්ලිම් ඉන්නවා. තස්ලිම්ට සාධාරණිෂ්ඨ වෙන්නේ නැහැ මේ ආණ්ඩුවෙන්. හැබැයි අද ඊබ්‍රහීම්ට සාධාරණිෂ්ඨ වෙනවා. මම කියන්නේ නඩු කතා කරන වැරදිකාරෝ කරනවා නම් හිරේ දානවා නම් දානකොට හිරේ දානකොට අන්න අර පීදිසනායකට අවුරුදු 75යි අන්න වැලිකඩ බන්ධනාගාරේ ඉන්නවා ගණ්ඩ පොදු සමාවක් හරි දීලා එළියට අරගෙන එයාට කියන්නේ ප්‍රකාශයක් කරන්න කියලා ආණ්ඩුව. මේයා මොකක් හින්දාද එයා ඇතුලේ ඉන්නේ එළියේ ඉන්න කවුද ඇතුලට යන්න ඕනේ කියලා පීදිසනායක හරියට කියයි. හැබැයි මෙතන වෙලා තියෙන්නේ ඉලුප්පිටිය ඇතුලේ මහමලකරුව එළියේ. ඒ වගේ ගොඩක් අය එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ. අන්න ඕක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා ඊළඟ එක තමයි මට කියන්න තියෙන තව එකක් තියෙනවා. නිකවැරටියේ ප්‍රාදේශ සභාව ප්‍රාදේශීයලියක් ගම්ගේ අවසර ගන්න නැතුව ඒ වගේම ග්‍රාමසේක වාර්තාවක් ගන්න නැතුව සියලු ගස් නිකවැරටියේ පිට්ටනියේ තිබ්බ ගස් කපලා ඒක සම්බන්ධව කම්ප්ලේන් ගාම ප්‍රාදේශීයලියකම් දන්නෙත් නැහැ ග්‍රාමසේක දන්නේ නැහැ. මේ මාලිමා ප්‍රාදේශ සභාවක් තියෙන නිකවැරටියේ හොයලා බලන්න මේ ගැන හොයන්න අපි කියපු ඒවා හොයලා බැලුවම ඒවා දැනගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ ගස් කපලා කිසිම නීතියක් මොනවත් බලන්නේ නැතුව බලෙන් කපලා. හැබැයි මේ මුල් ටික ගස් කපලා කේස් එක ඇදුනම මුල් හාරලා සොහොනට ගිහිල්ලා ඒවා වලේ දාලා. සොහොනට අරන් ගිහිල්ලා ඒවා වලේ දාලා. ලාල්කාන්ත ඇමතුමා ඉන්නේ ඉඳා ඔයගොල්ලෝගේ පක්ෂයේ තියෙන නිකවැරටිය ප්‍රාදේශ සභාව තියෙන්නේ පක්ෂේ. ඊළඟ එක මම මීට මාස 6කට කලින් ලාල්කාන්ත ඇමතුමා මම කිව්වා කැදැල්ල කියලා ආයතනයක් ගෙවල් හදලා දෙනවා කියලා. අහිංසක මිනිසුන්ගේ සල්ලි අරගෙන මහරගම ඒකේ උත්සවයට ගියේ මෙතන ඉන්න නියෝජ්‍ය ඇමති. මම ඒකත් පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ උත්සවයේ ගියේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න නියෝජ්‍ය ඇමතිතුමා. උත්සවයේ ප්‍රධාන ආරාධිත ඇමතිතුමා. මේ වෙනකොට ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ලක්ෂ 50 100 මේ කැදැල්ල කියන නිවාස හදලා දෙන ආයතනයේ පොල්ල තියලා තිනවා මිනිස්සු 1000කට විතර. ඒ මිනිස්සුන්ගේ ගෙවලුත් නැහැ මිනිස්සුන්ට සල්ලිත් නැහැ. සමහරු අර දිත්තයකින් දීපු සල්ලිත් දීලා තිනවා ගෙවල් හදලා ඉඩම් වලට ගෙවල් හදලා දෙන්න කියලා. ඉතින් මෙහෙම ප්‍රශ්න තියෙනවා. මේවා ආණ්ඩුව හොයලා බලනවද දන්නේ නැහැ. නමුත් අපි මේවා එකින් එක මම මේවා අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා. ඊළඟ එක දැන් ඕගොල්ලෝ ආවේ අපි 94 ඉඳන් කොරියාවේ යව්වා, ඊශ්‍රායලයේ යව්වා, මෙතන විදේශ රැකියාවකේ. විදේශ රැකියාවකේ මේ හොඳට බලන්න, මේ ඊශ්‍රායලයේ යවන ඊශ්‍රායලයේ යවලා තියෙනවා 2024 අපේ ආණ්ඩුව කාලේ. මේක මේ ගණන් හිලව් හරියට බලලා වැරදුනොත් අපිට කියන්න අපි ඒක බාර ගන්නවා. හැබැයි මේවා හොයලා බලන්න. අපේ කාලේ 5235 රජයෙන් යවලා තියෙනවා ලාල්කාන්ත ඇමතුමා, ජල සම්පාදනය ඇමතුමා. අපේ කාලේ 5200ක් යවලා තියෙනවා රජයෙන්. එතකොට ඇරිය ඒජන්සි වලින් 434යි. මේ සැරේ 2026 දැනට පෞද් ඒජන්සි වලින් 4000ක් ඒජන්සි වලින් යවලා තියෙනවා. දැනට රජයෙන් යවලා තියෙන්නේ 336. මේ ආණ්ඩුවෙන් යවලා තියෙන්නේ 336යි. 4000 ඒජන්සි වලට දීලා. දීපු ක්‍රමය අපි දන්නේ නැහැ. ඒජන්සි වලට දුන්නම 145ක් යනවා අහිංසක කොල්ලෙකුට ඊශ්‍රායලයට. ඒජන්සි වලට දුන්නම අහිංසක කොල්ලෙකුට ඊශ්‍රායලයට 145ක් යනවා. හැබැයි ආණ්ඩුවෙන් යවුවොත් 115න් අර ලෝන් එකක් දීලා 115න් යවන්න තියෙන එක මේ රටේ අහිංසක තරුණයෙකුට ඊශ්‍රායලයට බෑ. ඊශ්‍රායලයට බැරි හේතුව මේ ඔක්කොම කම්පැනි වලට දෙනවා. දෙන විදිය දන්නේ නැහැ. හොයලා බලන්න. මේක ආණ්ඩුවට හොඳ නැහැ. මේම මේවල් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේ මාලිමා රජයේ මිනිස්සු පත් කරේ. තරුණයෝ විශාල පිරිසක් බලාගෙන ඉන්නවාද ඊශ්‍රායල් රටට යන්න. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් දේවල් වෙනවා. මේක තමයි අපි මේ ඊශ්‍රායල් ඊළඟ එක. මේ ඊශ්‍රායල්ට ගිහිලා තිනවා අපේ අලුතෙන් ඕගොල්ලෝ දාලා තිනවා ඊශ්‍රායලේ තානාපති කෙනෙක්. දැන් අපේ ගිය තරුණයෝ එක තැනක වැඩ කරන්න බැරුණාම ඒ තැනින් පැනලා සරණාගත වීසා යටතේ වෙන තැන්වල වැඩ කරනවා. දැන් ඊශ්‍රායලේ මේ අලුත් තානාපති ගියාට පස්සේ අපේ රටේ ප්‍රශ්න නැහැ කිව්වට පස්සේ අර සරණාගත ඉන්න 10000ක් උතර දැන් ඊශ්‍රායලෙන් ලංකාවට එවන්න ලැහැත්ති කරලා තිනවා. මේ 10000 එවුවොත් මේ රටට එවන මුදල් 10000 එවුවොත් මේ රටට එවන මුදල් කීයක් ඕගොල්ලොන්ට විදේශ ශ්‍රමිකයන්ගේ සල්ලි නවතිනවද? මේ අලුත් ඇමති කෙනෙක් ඉන්නවා, නියෝජ්‍ය ඇමති, විදේශ කටයුතු ඇමතිතුමා. මොකද මොන එතුමත් ගිහිලා තියෙනවා ඊශ්‍රායලයට. හැබැයි මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. දැන් අර ඊශ්‍රායලයට ගිය තරුණ තරුණියෝ බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ලංකාවට අර සරණාගත වීසා යටතේ යවපු නිසා ඒගොල්ලෝ ලංකාවට නැවත එවයි කියලා. ඒක නිසා මේ වගේ ගොඩාක් දේවල් අපි හොයලා මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. අපි දන්නවා ඊළඟ එක දැන් මේ ආයුර්වේද වෙදකම කියන්නේ සිංහල අපේ ඉතිහාසයේ ඉඳන්ම තිබ්බ එකක් තමයි ආයුර්වේද වෙදකම. දැන් මේ අලුත් පනතක් ගෙනල්ලා ආයුර්වේදෙල ඉන්න අයට කරන් යනවා. මේ ආයුර්වේද වෙදකම ගියේ මේ ලාල් ඇමතුමා පවුලෙන් පවුලට. ඒ කියන්නේ තාත්තා ආයුර්වේද ටැඩුම් බිදුම් නැත්තම් වෙනත් හිටියාම ඒ ආයුර්වේද වෙදකම ගියේ පවුලේ එක්කෙනෙකුට, තමන්ගේ දරුවට. එතකොට යා තාත්තගෙන් දරුවට, දරුවගෙන් දරුවට, එහෙම තමයි ගියේ. දැන් අලුත් පනතක් ගෙනල්ලා අවුරුදු 70න් පස්සේ ඒක බෑ. ඊළඟ එක 70න් පස්සේ ආයුර්වේද වෙදකම් කරන්න බෑ. හැබැයි ආයුර්වේද වෙදකම 70ට කරන්න බෑ. පද්මන් තුරදේනට 67න් පුළුවන්, කාලය දීර්ඝ කරාම පුළුවන්, එයාට පුළුවන් වැඩ කරන්න. හැබැයි අර ආයුර්වේද දොස්තරලට 70න් පස්සේ වැඩ කරන්න බෑ. මේක මොන කුණු හරපද දන්නේ නැහැ. මේව වඳුරු කුණු හරප. මේවට කියන්නේ වඳුරු කුණු හරප. එතකොට මේක දැන් 70න් පස්සේ දීර්ඝ කරන්න එපා කියලා කාරක සභා සභාපතිතුමිය කියනවා. ඊළඟට දරුවොන්ට දෙන්න බැරිලු. ලේ ඥාතීන්ට දෙන්න බැරිලු. මේක මා පුදුම පනත් අනපනත් තමයි මේ ගේන්නේ. ඊළඟ එක දැන් අද සභානායකතුමා කුවා මොනවද අර මේ මරිකම් මන්ත්‍රීතුමා පෙන්වන්න එපා කියන්නේ අපි පුරවන්නේ වත්කම් බැරකම්. ඒ ඕගොල්ලොමනේ කිව්වේ වත්කම් බැරකම් අපේ මේ හොරුන්ගේ වත්කම් බැරකම් පෙන්වන්න රටට පෙන්වන්න ඕන කියලා. ඈ අපේ වත්කම් දැන් අපි ඔක්කොම පාර්ලිමේන්තුවට දීලා බයිබරිය කොමසාරිට යවලා තියෙන්නේ. දැන් මොකද කියන්නේ? දැන් කියනවා ඒවා මේ රටේ සුළු මිනිසුන් දැනගන්න ඕනේ නැලු. වත්කම් බැරකම් දැන් පෙන්වන්න ලැහැත්ති කරන්න. මොකද දැන් ලාල්කාන්ත ඇමතුමාගේ මන්ත්‍රී කාලේ තිබ්බේවයි දැන් තියෙනවා අපි දැනගන්න ආසයි. ඒ වගේම අපේ කුෂ්කර්ම නියෝජ්‍ය ඇමතුමාගේ ඒවා දැනගන්න ආසයි. ඒ වගේම අපේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයාගේ ඒවා අපි දැනගන්න කැමතියි. ඒක නිසා වත්කම් බැරකම් මේවා පෙන්වන්න කියන්න. ඇයි දැන් අපිට එකක් ඒගොල්ලන්ට එකක්. අපි කැමති අපේ වත්කම් බැරකම් පෙන්වන්න. දැන් ආයේ මොකද කියන්නේ? ආයේ හංගලා ගහන්නේ ඇයි? වහලා ගහන්නේ ඇයි? කොලේ වහලා ගහන්න ඕනේ නැහැ. අර තිබ්බ විදියටම
ඈම්
අපි ගෙනාපු 23 වෙනි මේ එකට ආය සංශෝධන දාන්න එපා. වත්කම් බරකට පෙන්නමු. කාගෙත් පෙන්නලා පෙන්න ගත්තම හොඳයිනේ දෙගොල්ලෝගෙම. මොකද අපේ කාලේ අපෙන්නුවම කිව්වා මේවා ගත්තා අරවා ගත්තා මේවා ගත්තා මේවා ගත්තා කියලා කිව්වා. ඒක නිසා ඒක පෙන්නන වගේම දැන් කියනවා ඒවා පෙන්නන්න ඕන නැලු කවුරු දැනගන්න ඕන
නැලු මේක
යකාගේ සේරම.
සා
මම මේ වෙලාවේ මගේ කතාව අවසන් කරනවා.